මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජිවස්මක ශීලයේ සමාදන් වෙන නමස්කාරය දෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තුတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තුတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණගමනං සම්පූර්ණං. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අභින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමිසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරිසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදේ සම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නවායමෙය සම්බක්ඛ නාඤ්ඤස්ස පුරිසෝෂියා. නාඤ්ඤං නිස්සාය ජීවේය ධම්මේන වංචං චරේති. තදහවත් පින්වතුනි, ශ්‍රද්ධාව හරියාකාර පිහිටුවා ගන්න ප්‍රඥාව උපකාර කරගත යුතු බව තිරෝගුරු බුදුරජාණන් වහන්සේ අපට මතක් කර දෙනවා. ප්‍රඥාවෙන් අනුබල ලබා නොගත්තු ශ්‍රද්ධාව මෝඩ ශ්‍රද්ධාවක්, අන්ධභක්තියක් වෙන්න පවා ඉඩ තියෙනවා. ඒක නිසා ඒ ගැන නිතර විමසිලිමත් විය යුතු බවයි බුදුරජාණන් වහන්සේ අපට මතක් කර දෙන්නේ. මේ කාරණේ වැදගත්කම මතු කර දෙන විදිහේ සූත්‍ර දේශනාවකුයි අද අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අද මාතෘකා කළ උදාන ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ සවැත්නුවර පූර්වාරාමයේ වැඩවසන අවස්ථාවකයි. එක දවසක්දා භාග්‍යතුන් වහන්සේ සවස්වරුවේ භාවනාවෙන් නැගිටලා විවේකයෙන් නැගිටලා පූර්වාරාමයේ දොරටුවෙන් පිට විවේකීව වැඩ හිටියා. ඒ වැඩහුන් අවස්ථාවේදී පසේනති කොසල් රජුව එතනට පැමිණියා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසෙක ඉඳගත්තා. ඒකම වාගේ ජටිලයින් ජටිල තවුසන් හත් දෙනෙකුත්, නිගණ්ඨයින් හත් දෙනෙකුත්, අචේනකයින් හත් දෙනෙකුත්, ඒකසාටකයින් හත් දෙනෙකුත්, පරිබ්‍රාජකයින් හත් දෙනෙකුත් ඒ ස්ථානයේ පියමන් කරලා යනවා. වැඩුණු කෙසිලොම්නිය ආදී ඇතිව පැවිදි පිරිකර ගොඩවල් උසුලාගෙන ඒක දැක්ක හැටියේ කොසල් රජුව බුදුරජාණන් වහන්සේ ඊට තැනින් නැගිටලා ගිහිල්ලා ඒ පැත්තේ හැරිලා ඇඟිලි වැඳගෙන තමන්ගේ නම කියනවා. ස්වාමීනි මම පසේනදි කොසල් රජුව කියලා තුන් සැරයක් තමන්ගේ නම කිව්වා. එහෙම කියලා ඒ අය ගියාට පස්සේ ආපහු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා එකක් පස්සේ ඉඳගෙන කියනවා, භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ යම් රහතන් වහන්සේලා හෝ රහත් මඟට පිළිපන්නා වූ අය ඉන්නවා නම් ඒ අයගෙන් කොටසක් මේ දැන් ගියේ. ජොඩ බුදුරජාණන් වහන්සේ කියනවා, මහරජ නුඹ වැනි කාම භෝගී අමුදරුවන් සමග වාසය කරන කසීසලු සුවඳ විලවුන් මල් ගඳ විලවුන් ආදී පාවිච්චි කරන රන්රිදී මසු කහවණු පරිහරණය කරන කාම භෝගී ගිහියකුට තේරුම් ගන්න බෑ කවුද රහතන් වහන්සේලා රහත් මඟට පිළිපන්න අය කවුද කියලා තේරුම් ගන්න බෑ කියලා එනට බුදුරජාණන් වහන්සේ යම් සිද්ධාන්ත හතරක් ඉදිරිපත් කරනවා. ලෝකයේ පුද්ගලයන් හැඳින ගැනීම වශයෙන් ඒක ඉතාමත්ම වැදගත් කාරණා හතරක් ඉදන් ප්‍රකාශ කරනවා. මහරජ එකට වාසය කිරීම තුලින් තමයි කෙනෙකුගේ ශීලය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එකට යොදන වචනේ එතන සංවාස, සංවාසේන සීලං වේදිකම්. එකට වාසය කිරීම තුලින් කෙනෙකුගේ ශීලවන්ත බව තේරුම් ගන්න පුළුවන් වන්නේ. ඒකත් කෙටි කාලයක්කින් නෙවෙයි දීර්ඝ කාලයක් ඇසුරු කිරීම තුලින්. නොමෙනෙහි කිරීමෙන් නෙවෙයි හරියාකාර මෙනෙහි කිරීම තුලින්. නුවණ නැති කෙනෙකුන් විසින් නෙවෙයි නුවණ ඇති කෙනෙකුන් විසින්. ඒ කියුවේ කෙනෙකුගේ ශීලය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඇසුරු කිරීමෙන්. ඒ ඇසුරු කිරීමත් සුළු කලක් නෙවෙයි දිගු කලක්. නිකම්ම ඇසුරු කිරීම නෙවෙයි මෙනෙහි කරමින් හරියට සිත යොදමින් ඊළඟට ඒක තේරුම් ගන්න ප්‍රඥාවුත් ඇති. ඕකයි මූලික අදහස. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ තවත් කාරණා තුනක් ප්‍රකාශ කරනවා. කතාබස් කිරීම තුලින් එතන යොදන වචනේ සංවෝහාර. කතා ව්‍යවහාරය කතාබස් කිරීම තුලින් කෙනෙකුගේ පිරිසිදු බව දැනගත යුතුයි. ඒකත් අර කිව්ව විදිහට කෙටි කලකින් නොවේයි දිගු කලකින්, නොමෙනෙහි කිරීමෙන් නොවේයි මෙනෙහි කිරීමෙන්, ප්‍රඥාව නැති කෙනෙකුන් විසින් නොවේයි ප්‍රඥාව ඇති කෙනෙකුන් විසින්. ඒ දෙවෙනි කාරණා. ඒ වගේම තුන්වෙනි කාරණයක් ප්‍රකාශ කරනවා. ආපදාවන් හිදී කෙනෙකුගේ තාම කියලා තියෙන යමක් දරා සිටීමේ ශක්තිය, තාම බල විරිය කියලා හැම යෙදෙන්නේ තාම. යමක උග්‍ර අවස්ථාවලදී තමන්ගේ ස්ථාවරයේ රඳා සිටින්න පුළුවන් ස්ථිරසාර ගතිය තේරුම් ගන්න පුළුවන් වන්නේ ආපදාවන් හිදී. ආපදාසු තාමෝ වේදිතබ්බෝ. ඒකත් කෙටි කලකින් නෙවෙයි දිගු කලකින්, නොමෙනෙහි කිරීමෙන් නොවෙයි මෙනෙහි කිරීමෙන්, නුවණ නැති කෙනෙකුන් විසින් නොවෙයි නුවණ ඇතියෙකු විසින් නොවෙයි ඒකත් තේරුම් ගන්න පුළුවන්. හතරවෙනි කාරණය. සාකච්ඡාවෙන් තමයි කෙනෙකුගේ ප්‍රඥාව තේරුම් ගන්න පුළුවන්. සාකච්ඡාය පඤ්ඤාවේදිකා. ප්‍රඥාව තේරුම් ගන්න පුළුවන් කියන්නේ සාකච්ඡාවක් තුනේ. ඒකත් කෙටි කලකින් නෙවෙයි දිගු කලකින්, නොමෙනෙහි කිරීමෙන් නොවෙයි මෙනෙහි කිරීමෙන්, නුවණ නැතියෙකු විසින් නෙවෙයි නුවණ ඇතියෙකු විසින්. ඔන්න ඔය සිද්ධාන්ත හතර හරියට ආප්තෝපදේශ වගේ පාවිච්චි කරන්න පුළුවන් සිද්ධාන්ත හතර ප්‍රකාශ කරාම මේ කොසල රජුරෝ කියනවා, ආශ්චර්යයි ස්වාමීනි, අද්භූතයි ස්වාමීනි කියලා ඔන්න එකට යම් කිසි නිදර්ශනයක් දෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ කීමේ සත්‍යතාව පෙන්වු කරන්නේ කෙටි වාක්‍යයක් එතන සඳහන් වෙන්නේ. ඇතැම් අය ඒක නානා විධ විදිහට තෝරනවා. ටිකක් විවාදයට භාජනය වෙච්ච කාරණයක්. කියන්නේ මොකද්ද මේ රජුරෝ? දැන් ස්වාමීනි මගේ ඔය චරපුරුෂයින් ඉන්නවා හොරුන් පල්ලොරුන්. නමුත් මම චරපුරුෂයින් හැටියට ඒ අය යොදනවා. ඒ අය ගිහිල්ලා යම්කිසි ජනපදයකට හොරෙන් ගිහිල්ලා ඒ අපිට හිතා ගන්න පුළුවන් ඒකේ නැති ભેද ඇති කරලා ඒ විදිහට අර රජුරවන්ට යටත් කර ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරනවා. එහෙම ඒ චරපුරුෂයන් ගිහිල්ලා ඒ පසුබිම ඇති කරාට පස්සේ මම එතෙන්ට ඒ ජනපදවලට බහින්. ඒ ජනපදවලට මම ආක්‍රමණය කරන්නේ. නමුත් ඒ චරපුරුෂයෝම දැන් ඊට පස්සේ පසු අවස්ථාවක අර ඒ කරපු හොරමාර කම්බලදී ඇති කරගත්තු ඒ දූලි දාගත්තු දූලි එහෙම හොදලා දාලා හොඳට නාලා කියලා ආලේප කරගෙන කෙස් රැවුල් බාලා සුදු වස්ත්‍රයෙන් හැදරතිලා පංචකාම සම්පත්තිය විඳින්න ඔහි රටේ ඒ තැන හැවිදිනවා. මෙච්චරයි මේ රජතුමා කිව්වේ. නමුත් අපිට හිතා ගන්න තියෙන්නේ අන්න අර චරපුරුෂයින් අර රාජපාක්ෂික නිසා රජුරුවන්ගේ සේවයේ යෙදෙන නිසා කොයිතරම් හොරමැරකම් කළත් අර විදියට හොඳ මහත්තුරු වගේ සමාජයේ පෙනී සිටින්න පුළුවන්. ඉතින් ඒක සිහිගැට නැගිලා වෙන්න ඕන. මේ පසේ නදීකොසල රජුරුව කිව්වේ භාග්‍යතුන් වහන්සේ කියවපු කාරණේ ඇත්ත. අර විදියට ශීල ආදී දේවල් හිටි ගමන් දැක්ක පමණින් තේරුම් ගන්න බෑ. ඉතින් ඔච්චරයි ඒ රජතුමා කිව්වේ. ඒක කිව්වහම අනුපුත්‍රජාන් වහන්සේ යම්කිසි උදාන ගාථා ප්‍රකාශ කළා. අන්‍ය උදාන ගාථාවයි අපි මතු කරලා දුන්නේ. මේ උදාන කියලා කියන්නේ පින්නතුනි බුදුරජාන් වහන්සේ බොහෝ අවස්ථාවලදී සාමාන්‍ය උදාන කියලා කියන්නේ ප්‍රීති වාක්‍යයක්. හැමතිස්සෙම සතුට නිසාම නෙවෙයි සමහර විට ලෝකයාට යම් උපදේශයක් දෙන්න පුළුවන් නම් යම්කිසි ඇති වුණු සිද්ධියක් ආශ්‍රයෙන් ඒ අවස්ථාවෙත් බුදුරජාන් වහන්සේ අර උදාන ගාථා ප්‍රකාශ කරනවා. ඒ උදාන ගාථාවල අර්ථය සමහර විට ටිකක් ගැඹුරු නිසා එකපාරට තේරෙන්නේ නැහැ. සමහර විට ඒ කථාන්තරයේ ආශ්‍රයෙනුයි ඒක පැනනගින්නේ. නමුත් ඊට වඩා ඈතට යන අර්ථයක් උදාන ගාථාවල බොහෝ විට තියෙනවා. දැන් මෙතනත් අර අපි මුලට ප්‍රකාශ කළේ ගාථාවයි න වායමීය සබ්බත් නාඤ්ඤස පුරිසෝසියා නාඤ්ඤං නිස්සය ජීවේය ධම්මේන න වාණිජ්ජං චරේ. මේ පද හතර අපි තේරුම් ගන්න බලමු. න වායමීය සබ්බත් හැම තැනකම වෑයම නොදරන්නේ. වෑයම් දැරිය යුතු තැන් තියෙන නොතැන් තිබෙනවා. ඒකයි මෙතනින් හඳුන්වන්නේ. හැම තැනකම වෑයම නොදැරිය යුත්තේ. ඊළඟට අනිත් සාමාන්‍ය අර්ථය ගත්තොත් නාඤ්ඤස පුරිසෝසියා අනිකකුගේ මිනිහෙකු නොවන්නේ අනිකකුගේ සේවකයෙකු නොවන්නේ කියන අදහස වගේ එතන තියෙන්නේ. නාඤ්ඤස පුරිසෝසියා අනිකකුට අයිති කෙනෙකු නොවන්නේ. නාඤ්ඤං නිස්සය ජීවේය තමන්ගේ ජීවිතාව අනිකකු නිසා අනිකකුට ගැතිව කරන්න නොකරන්නේය. අවසාන පදේ ධම්මේන න වාණිජං චරේ ධර්මයෙන් වෙනදා නොකරන්නේ ධර්මයේ වෙනද බඩුවක් නොකරගන්නේ. ඒ ඔන්නෝමයි ඔය සාමාන්‍ය අර්ථය ගත්තොත් දැන් එතකොට මේ එක එකක් ගැන අපි ටිකක් සවිස්තරව හිතලා බලුවොත් අපි කියවනේ අර මේ විදිහේ ගාථාවල ඈතට විහිදෙන අර්ථයක් තියෙනවා කියලා. දැන් කථාන්තරයේ ආශ්‍රයෙන් අපිට පේන්නේ අර කොසල් රජුගේ මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැනි කෙනෙකු ළඟට ඇවිල්ලා වැඳලා ඉවර වෙලා ඉඳගත්ta විතරයි අර හත් දෙන යන ජටිලයින් නිගණ්ඨයින් දැකලා එතෙන්ට ගිහිල්ලා වැඳලා ප්‍රමාණක් නෙවෙයි අන්තිමට ඒ අය රහතන් වහන්සේලා කියලා හිතුවා. දිනෙයි පින්නු කරන්නේ අර කොසල් රජුරෝ මේ අය රහතන් වහන්සේලාට දීතාගත්. ඉතින් ඒකයි අර න වායමී සබ්බත්ත මේ හැමතැනකම රහතන් වහන්සේලා මේ හැම ශාසනයකම රහතන් වහන්සේලා ඉන්නවා කියන ඒ හැඟීමයි කොසල් රජතුමා තුළ තිබෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඇතැම් අවස්ථාවල සංඝයා වහන්සේලා ප්‍රකාශ කළා තියෙනවා මහණෙනි මෙන්න මෙහෙම සිංහනාද නගන්න බය නැතුව. මොකද්ද මේ ශාසනයේ පළමිනි ශ්‍රමණයත් මේ ශාසනයේ දෙවෙනි ශ්‍රමණයත් මේ ශාසනයේ තුන්වෙනි ශ්‍රමණයත් මේ ශාසනයේ හතරවෙනි ශ්‍රමණයත් මේ ශාසනයේ අනිත් පරප්‍රවාද කියලා කියන අනිකුත් සියලුම තීර්ථකෝය අනිත් ආගම් හැම එකක්ම ශ්‍රමණයන්ගෙන් ශූන්‍යයි ශ්‍රමණයෝගේ වයින් නැහැ කියලා ඔය විදිහට සිංහනාද නගන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ ආගමේ ප්‍රකාශ කළා. මොකද ඒ කියන්නේ අර සතර මඟ සතර ඵල ඒ සෝවාංශක දාගාමී අනාගාමී අරහත් කියන මේ தත්ත්ව අන්‍ය ආගමිකයන් අතර නැහැ. නමුත් මේ කොසල් රාජ්‍යර මෙච්චර බුදුරජාණන් වහන්සේ අසුරු කරමින් අර ආය අර ජටිලයින් නිගණ්ඨයින් අතේලකින් පරිබ්‍රාජිකින් ඔක්කොම රහතන් වහන්සේලා හැටි හිටියා. ඉතින් ඔන්නඔහම ඒ කාලේ පමණක් නෙවෙයි මේ කාලෙත් ඇතැම් අය මේ සාමකාමී සහජීවනය ගැන හිතලා හැම ආගමකම කියන්නේ එකමයි කියලා ওই විදිහට තර්ක කරන යුගයක් මේක. ඉතින් මෙන්න මේ පළවෙනි පදේ පවා හුඟක් අපිට හිතා ගන්න දේවල් කියනවා. ඊළඟට ධර්මයෙන් අපි මේකට කාරණා තව දක්වනවා නම් එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මිත්‍යා දෘෂ්ටියත් සම්මා දිට්ඨියත් ඇති වෙනස පෙන්වුම් කිරීමට. දැන් අපි ඊට කලින් අපි මතක් කර ගන්න ඕන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා කියනවා මහා ප්‍රබල ප්‍රකාශනයක් මිත්‍යා දිට්ඨි පරමාහම් භික්ඛවේ වජ්ජං වදාන් කියලා. මහණෙනි මේ ලෝකයේ තියෙන වැරදි අතුරෙන් ලොකුම වැරද්ද මිත්‍යා දෘෂ්ටියයි කියලා. මොකද එහෙම කිව්වේ ඒ සහේතුකය බුදුරජාණන් වහන්සේ වදාළේ ඔන්න ඒකට නිදර්ශන වශයෙන් මේ කතාව වුණත් ගන්න පුළුවන්. මහණෙනි, මිච්ඡා දෘෂ්ටිය ඇති පුද්ගලයා ගේ යම් කාය කර්ම තියෙනවා නම්, කයින් යම් වැඩක් කරනවා නම් මිච්ඡා දෘෂ්ටික පුද්ගලයේ ඒ දෘෂ්ටි අනුවම යනවා. ඒක මිච්ඡා කර්මාන්තයක් වෙනවා. ඒ වගේම වාක් කර්මයක් කරනවා නම්, මනෝ කර්මයක් කරනවා නම් ඒ හැම එකක්ම ඒ ගත්තු මිච්ඡා දෘෂ්ටි අනුවම යනවා. ඒ පමණක් නෙවෙයි, ඒ තැනැත්තාගේ යම් චේතනාවක් තිබෙනවා නම්, ප්‍රාර්ථනාවක් තිබෙනවා නම්, ප්‍රණිධි කියලා කියන ඉලක්කයක් තිබෙනවා නම්, සංස්කාරයන් රැස් කරනවා නම්, ඒ හැම එකක්ම මිත්‍යා දෘෂ්ටික වෙනවා. ඒ හැම එකකම අනිෂ්ට, අකාන්ත, අප්‍රිය, අමනාප ඵල, දුක්ඵල ඇති වෙනවා. ඔය විදිහට ප්‍රකාශ කරලා ඔන්න ඊළඟ බුදුරජාණන් වහන්සේ උපමාව දෙනවා. යම්සේ මහණෙනි, කොඹ ඇටයක්, කරිවිල ඇටයක්, තිත්ත ලබු ඇටයක් තෙත් පොළවක තැන්පත් කළාම යම් පෘථිවි රසයක් දිය සීරාවක් එකට ඇද ගන්නවා නම් ඒ හැම එකක්ම කටුක, තිත්ත රසයක් ඵලයක් ලබා දෙනවා. ඒ මොකද ඒ බීජය නරක නිසා. මොකද ඒකට හේතුව මහණි, ඒ බීජය පළපළ බීජය නරකයි. අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටි බීජයෙන් හටගන්න සියලුම කාය කර්ම, වාච කර්ම, මනෝ කර්ම, අර කියාපු දේවල් හැම එකක්ම මිත්‍යා පැත්තට යනවා. ඒවයි අනිෂ්ට විපාක තියෙනවා කියලා පැහැදිලිව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා. ඔන්න ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. එසේම මහණෙනි, සම්මාදිට්ඨිය ඇති පුද්ගලයාගේ ඒ සම්මාදිට්ඨිය නිසා යම් කාය කර්මයක් කරනවා නම්, වාච කර්මයක් කරනවා නම්, මනෝ කර්මයක් කරනවා නම් ඒ හැම එකක්ම ඒ සම්මාදිට්ඨිය අනුවම යනවා. ඒ වගේම යම් චේතනාවක්, ප්‍රාර්ථනාවක්, ප්‍රණිධියක්, සංස්කාරයක් ඇති කරනවා, ඒ හැම එකක්ම ඉෂ්ඨකාන්ත, මනාප, ප්‍රියමනාප සැප විපාකගෙන දෙනවා. ඊළාට උපමාව දෙනවා. හරියට හැල් බීජයක්, උබ් බීජයක්, මිදි බීජයක් තෙත් පොළොවක තැන්පත් කළාම ඒකට උරා ගන්න පඨවි උපකාර කරගන්න පෘථිවි රසය හෝ දිය සීරාව හැම එකක්ම මිහිරි ඵලයක් ලබා දෙනවා. අන්න ඒ විදිහටයි සම්මාදිටියේ தත්ත්වය. ඒ විදිහට සැප විපාකෙ නැදෙනවා. ඒකෙන් කෙටින් හිතා ගන්න පුළුවන්. එතකොට ඒක සූත්‍ර දේශනාවක එහෙම ප්‍රකාශ කරනවා. තවත් අවස්ථාවක බුදුරජාණන් ප්‍රකාශ කරනවා. අර දැන් සම්මා වායාම, මිච්ඡා වායාම කියන කාරණයට අපි ඉබේම බහිනවා. මෙතන න වායමීය සබ්බත්ත කිව්ව නිසා. හැම තැනකම වායාම නොකරන්නේ. එතකොට අපි වෑයම යොදන්න කලින් දැනගන්න ඕන මේ වෑයම හරි තැනකද යොදන්නේ කියලා. නැත්නම් කොච්චර වෑයම යොදුවත් වැඩ ගැම්මක් නැහැ. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක දක්වලා තියෙනවා. මහණෙනි, දැන් අපි කවුරුත් අහලා තියෙනවා ස්වාක්ඛාත කියන වචනේ. ස්වාක්ඛාත කියලා කියන්නේ මනමින් දේශනා කරන. අපි මේ ධර්මය ගැන අපි ප්‍රකාශ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ස්වාක්ඛාත ධර්ම කියලා. එයින් පිට අනිකුත් ධර්ම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ දුරක්ඛාත ධර්ම. දුරක්ඛාත වැරදි විදිහට දේශනා කරනවා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි, දුරක්ඛාත ධර්ම විනී. ධර්ම විනය කියලා කියන්නේ පින්වතුනි, ඔය දැන් අපි ශාසනයක් කියන අදහස එතන තියෙන්නේ. යම් කෙනෙක් ධර්මයක් ප්‍රකාශ කරනවා, ඒකම ඒක එකඟව පවතින ප්‍රතිපත්තියක් කියනවා. ඒකට පොදුවේ හඳුන්වනකොට ධම්ම විනය කියනකොට ශාදනය කියලා ගත්තත් කමක් නැහැ. වැරදි විදිහට ප්‍රකාශ කරන ධර්මයක ආරම්භන ලද වීරිය ඇති තැනැත්තා දුකසේ වාසය කරනවා. මොකද ඒකට හේතුව කොච්චර වීරිය දරුවත් එයින් ඵලයක් නැහැ. අපරාධයේ වීරිය ඒක නිසා එයා දුකසේ වාසය කරනවා. වැරදි විදිය දේශනා කළ ධර්මයක කුසීතයයි සැපසේ වාසය කරනවා. උසීතය කියන්නේ කම්මැලියක්. ඒ කරන්න වැඩකුත් නැහැ. ඉතින් එයා උත්සාහ නොකර හිටියක ඒක වැඩිය හොඳයි එයාගේ සපයට. නමුත් ස්වාක්ඛාත ධර්ම විනය පිළිබඳව ප්‍රකාශ කරන්නේ ස්වාක්ඛාත ධර්ම විනයේ උසීතය දුකසේ වාසය කරන්නේ. ආරද්ධ වීරිය, අරමුණ ලද වීරිය ඇති පුද්ගලයා සැපසේ වාසය කරන්නේ. අන්න වෙනස. මොකද ධර්මයේ සඳහන් වෙනවා ආරද්ධ වීරියස් උප්පජ්ජති පීති නිරාමිසා. සාමී ශාසනීය වීරිය ආරම්භ කළ පුද්ගලයාට නිරාමිස ප්‍රීතියක් ඒකම ඇති වෙනවා. ඒක තුලින් ඊළඟට සමාධිය දක්වාම අන්තිම මාර්ගඵල දක්වාම යනවා. මොන විදිහටද එතනක් දක්වලා තියෙනවා අර සම්මා වායාම මිච්ඡා වායාම දෙකේ වෙනස. ඊටත් වඩා අහික්කාවදිනේ අන්දමින් එක් අවස්ථාවක බුදුරජාන් වහන්සේ භූමිජගින ස්වාමීන් වහන්සේට උපමා හතරක්කින් පෙන්වම් කරා. අන්න අර මේ කියාපු කාරණියම වැරදිට දේශනා කරන ධර්මයක දරණ වෑයම නිෂ්ඵල බව. සමහර විට හාස්‍ය ජනක විදිහ උපමා. ඒක මෙන්න මේ විදිහටයි දක්වන්නේ බුදුරජාන් වහන්සේ. මහණෙනි, යම් මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකල්පය, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත ආදී ඒ මිත්‍යා පැත්තට හැරුණු අටකින් යුක්ත ශ්‍රාවකෙක්, සාසනික ශ්‍රාවකෙක් ධර්ම වීරය. ඒ වීරය ආසාවක් ඇතිව කළත්, ආසාව කියලා කියන්නේ කැමැත්ත. ඒ ධර්ම යම් කිසි කෙනෙක් එවැනි ශාසනයක වැරදියට දේශනා කරන ධාතුනෙක් නැත්නම් මිත්‍යා දෘෂ්ටික, මිත්‍යා සංකල්ප ඇතිව මිත්‍යා සමාධිය කරා යන ඒ ශාසනයක වීරයක් දැරුවොත් ඒක ආසාවෙන් කළත්, ආසාවක් නැතුව කළත්, ආසාවක් ඇතුව හා නැතුව කළත් ආසාවක් ඇතිවත් නැතුව නැතුවත් නැතුව කරා. ඔය විදිහට හතර ආකාරයෙන් විග්‍රහ කරන ක්‍රමයක් තියෙන නිසා ඉතරකානුකූලව එහෙම දක්වලා තියෙන්නේ. එහෙම කළත් එයින් කිසිම ඵලයක් නැහැ. එතකොට ඒ කියන එකට ඔන්න ඊළඟ උපමාව දක්වනවා. උපමා හතරක් දක්වනවා. යම්සේ මහණෙනි යම්සේ භූමිජ මෙතන භූමිජ හාමුදුරන්ට ප්‍රකාශගෙන භූමිජ යම් කිසි කෙනෙක් තෙල් බලාපොරොත්තු වෙන තෙල් ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන ඔරුවක ඔරුවක් වගේ යම් කිසි භාජනයක වැලි දානවා. වැලි දාලා වතුරෙන් කලතලා ඔබ මිරිකන ඔක ආසාවෙන් කළත් ආසාවක් නැතුව කළත් ආසාවක් ඇතුව සහ නැතුව කළත් ඇතුවත් නැතුව නැතුවත් නැතුව කළත් වැලි මිරිකලා තෙල් ගන්න බෑ. ඒක නිෂ්ඵල වෑයම. ඔන්න පළවෙනි උපමාව. ඊළඟ දෙවෙනි උපමාව දෙනවා. කිරි බලාපොරොත්තු වෙන කෙනෙක් උඩා පැටියක ඇතියට දෙනෙක් ළඟට ගිහිල්ලා අඟෙන් අදිනවා කිරි බලාපොරොත්තු. ඔක ආසාවක් ඇතුව කරත් ආසාවක් නැතුව කළත් ආසාවක් ඇතුවත් නැතුවත් කළත් ආසාවක් ඇතුවත් නැතුව නැතුවත් නැතුව කළත් ඒ කිරි එන්නේ නැහැ අඟෙන් කොච්චර ඇද්දා. එළ දෙනෙක් අඟෙන් ඇද්දට කිරි එන්නේ නැහැ. ඊළඟ තුන්වෙනි උපමාව දෙනවා. යම් කිසි කෙනෙක් වෙඬරු බලාපොරොත්තුෙන් කලසක වතුර දමලා වතුර විතරයි දාන්නේ. දාලා කලත කලත ඉන්න අර දණ්ඩකේ. කොච්චර ගැලුවත් වෙඬරු වෙන්නේ නැහැ. හතරවෙනි උපමාව දෙනවා. යම් කිසි කෙනෙක් ගිනි බලාපොරොත්තුෙන් ඒ කාලේ තිබුණේ ගිනි ගානා දණ්ඩ උත්තරාරණ කියලා කියනවා. ඒක දණ්ඩ දෙකක් එකට ගෑනින් ගිනි උපදවා ගත්තේ. ඒ විදිහට ගිනි ගානා දණ්ඩ අරගෙන ඉතාමත්ම තෙමුණු තෙතබරි වුණු දී කෑල්ලක් අතුල් අතුල්ල ඉන්න කොච්චර ඇතිල්ලුවත් ගිනි එන්නේ නැහැ. අන්න අර නිෂ්ඵල උපමාවට දීපු නිෂ්ඵල ව්‍යායාමයට දීපු උපමා හතර. ඔන්න ඊළඟට සම්මාදිට්ඨිය ඇති කෙනෙකුගේ ඒ ව්‍යායාමයේ සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී ඇති සම්මන ප්‍රාඥමින් පිළිබඳව දෙන උපමා හතර. ඒ කිය අනිත් පැත්තේ බොහෝ දුරට හිතා ගන්නත් පුළුවන්. තෙල් බලාපොරොත්තු වෙන කෙනෙක් තලපිටි ඔරුවක දමලා වතුරෙන් කලතලා ආසාවක් ඇතුව කළත් නැතුව කළත් ආසාවක් ඇතුවත් නැතුවත් කළත් ආසාවක් ඇතුවත් නැතුව නැතුවත් නැතුව කළත් මිරිකුවක් තෙල් එනවා. තලපිටි වතුරෙන් මිරිකුවා. ඊළඟට දෙවෙනි උපමාව දෙන අර හිතා ගන්න පුළුවන් අමුතු වෙන කිව්වත් එළ දෙනගේ කිරි එන්නේ කොතනින්ද කියලා. බුරුල්ලෙන් අදින්න අඟෙන් නෙමෙයි. බුරුල්ලෙන් ඇද්දොත් කැමැත්තෙන් ඇතිව කළත් නැතත් නැතුව කළත් කිරි එනවා. තුන්වෙනි උපමාව වෙඬරු ඇති ඒකට වෙඬරු හදා ගන්න නම් දී කිරි. දී කිරි දමලා වතුර මිශ්‍ර කරලා කලතන්නවා. හතරවෙනි උපමා වේලිච්ච දී කෑල්ලකයි අර ගිනි ගානා දණ්ඩ අතුල්ලලා ගන්නවා. ඉතින් ඔන්න ඔහම උපමා හතරකින් දක්වලා තියෙන්නේ මේ කියාපු කාරණේම. ඔය විදිහට ඔය ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් අන්න අර හැම තැනකම වෑයම නොදරන්නේ කියලා කියාපු එකේ අදහස. ඊළඟට අර නාඤ්ඤස පුරිසෝසියා අනිකකුගේ මිනිසකු නොවන්නේ කියලා කිව්වේ මොකද? අපිට ටිකක් හිතා ගන්න පුළුවන්. දැන් අර පල්හොරු නමුත් අර රජුරුවන්ගේ රාජපාචිකත්වය තියෙන නිසා අරතරන් ඒ හොරකම් ආදී මරකම් කළා අන්තිමට හොඳට නාලා කියලා මහතුරු වගේ හැසිරෙනවා. ඒ විදිහේ චර්යාවකට උපකාර වුණේ අර රාජපුරුෂයේ තත්ත්වය නිසා. ඒ කියන්නේ අනිකපුටු ගැති නොවිය යුතුයි කියන එක. අනිකපුගේ පුරුෂයෙක් අනිකපුගේ සේවකයෙක් නොවිය යුතුයි කියන එක. ඒක යම් කිසි යම්ුරු අදහසක් වෙන දෙන්නේ. ඊළඟ පදේ කියවෙන්නේ නාඤ්ඤං නිස්සාය ජීවේ. අනිකපු නිසා ජීවත් නොවන්නේ. අධිපතීන් ඇසුරු කරමින් රාජාදීන් ඇසුරු කරමින් සමහර විට නොමනා ක්‍රියාවලින් වල යුක්ත වෙනවා. අනිත් පැත්තේ මේ රජ්ජුරුවොත් අර ඒ චරපුරුෂයෙන් එකට යොදාගත්තු නිසා අනිත් ඒ විදිය හොරුන්ට කරන දඬුවම් වෙනුවට ඒ අයට ඔය නගරයේ ඒ විදියට සැරිසරා යන්න ඉඩ දෙනවා. ඉතින් ඒක තුල අන්න අර කෙනෙකුට ගැතිවීමේ ආදීනව එතන පෙන්නුම් කරන්නේ. ඔන්න හතරවෙනුව කියන එක ටිකක් තේරුම් ගන්නත් අමාරුයි සමහර විට. ධම්මේන න වාරිජං චරේ. ධර්මයෙන් වෙනදාම නොකරන්නේ. ඒකට මේ කතාවෙන් ලැබෙන ඉඟිය නම් දැන් මේ අර කියාපු හත් දෙනාගේ එතන ඇත්ත වශයෙන් හතේ ගොඩවල් පහක් තියෙනවා. ජටිල ඉන්නිගන්ටේන අකේලකින් ඒකසාටකින් පරිබ්‍රාජකින් හත් දෙනා පෙළ ගැහිලා ගියා. ඒ ගියේ මොකද කියන එක අපිට වැඩි ප්‍රකාර නැහැ. සමහර විට හිතා ගන්න පුළුවන් දැන් මේ කාලේ පිටුවරු එහෙම ඒ විදිහේ නානා විද තීර්ථක පිරිසට ඇවිල්ලා සාකච්ඡා කරන ශාලාවල් හැදලා දීලා තිබුණා. ඒ අයට ඒ අවස්ථාවල දානමාන ආදී පැවැත්තුවා. ඉතින් අපි දන්නේ නැහැ සමහර විට එහෙම දානයක්ින් පස්සේ මේ අය තමන්ගේ පිරිකර ඔසවාගෙන යනවාද කියලා. කොහොම හරි බුදුරජාන් වහන්සේගේ මේ කියන ධර්මයෙන් වෙනදාම් නොකරන්නේ කියන එකට සමහර විට හේතු වෙන්නේ නැති එකක්. ඒකත් අර ගැඹුරින් කල්පනා කරොත් අපි බුදුරජාන් වහන්සේගේ දේශනාව අනුව ධර්මය වෙනද බඩුවක් කරනගන්නේ කියන එක අපිට හිතා ගන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා ආනන්ද මහණෙනි පහසු දෙයක් නෙවෙයි ධර්ම දේශනාව කිරීම කියන එක. ධර්ම දේශනා කරන්නකු විසින් කාරණා පහක් සමාතුල පිහිටුවාගෙනයි ධර්ම දේශනා කළ යුත්තේ. ඒ විදිහට එක්කයි දේශනා කුතුර ගන්නහසු ප්‍රකාශ කරනවා. ධර්මයේ දේශනා කළ යුත්තේ අනුපිළිවෙල කතාවක් කරන්නෙමි කියන අදහසින්. අනුපිළිවෙල කතාව ගැන මේ පින්තුන අහලා ඇති. දාන කතා, සීල කතා, සද්ද කතා, කාමානං ආදී නවං ආදී වශයෙන් තියෙනවා. ඒ අනුපිළිවෙල කතාව සමහර විට අර තමන්ගේ ලාභ ආදී විතරක් බලාපොරොත්තු වෙනා නම් සමහර විට දාන කතාවෙන් නවත්ත ගන්නත් පුළුවන්. ඉතින් ඒ වෙනතු අනුපිළිවෙල කතාව නිවන් දක්වාම ගෙන යන අදහසින් කතා කළ යුතු අනුපිළිවෙල කතාව. ඒ වගේම පරියාය දස්සා විහෙතු කාරණා දක්වමි. නිකන් කියාගෙන යන එක නෙවෙයි, ඒක හේතු කාරණා සහිතව කියන්න ඕන. ඊළඟට ඒ වගේම අනුද්යයතං පටිච්ච දයාව මේ සත්වෙන් ඒ අහන්නන් කෙරෙහි දයාව කරුණාව අනුකම්පාව ඇති කරගෙනයි කියන්න ඕනේ. ඊළඟට න ආමිසන්තරෝ ආමිස බලාපොරොත්තුවක් නැතිව මෙයින් මට මේ විදියට පිළිකර ලැබේවා කියලා හිතන්නේ නැතුව දේශනා කරන්න ඕනේ. ඒ වගේම තමාගේ තනුගේ ಗುಣ නසන්නේ නැතුව දේශනා කරන්න කියලා කියනවා. ওই විදියට පස් ආකාරයකින් තමාගේ හිත සකස් කරගෙන දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සංඝයා ආනන්ද හැඳුනට කවස්තර වදාලා. ඒ වගේම තමත් වෙලාවක ප්‍රකාශ කළා අපරිසුද්ධ ධර්ම දේශනාවත් පරිසුද්ධ ධර්ම දේශනාවත් අතර වෙනස. අපරිසුද්ධ ධර්ම දේශනා කියන්නේ අපිරිසිදු ධර්ම දේශනාව. ඒක මෙහෙමයි තේරුම් කරන්නේ. මොනියම් කිසි කෙනෙක් කල්පනා කරන ධර්ම දේශනා කරන්න කලින් අනේ මේ අය මගේ ධර්මය අහනවා නම් අහලා හැදෙනවා නම් පැහැදිලා ඒ පැහැදිලීමට ආකාරයට මට පිළිකර ආදී ලබා දෙනවා නම් කොච්චර හොඳද. එහෙම හිතන කෙනා අන්න අර අපිරිසිදු ධර්ම දේශනාව. ඒක තමයි අර ධර්මයේ විකුණාගෙන කන මගේ එක. අන්න පිරිසිදු ධර්ම දේශනාව විනා ප්‍රකාශ කරනවා. කොහොමද පිරිසිදු ධර්ම දේශනාව? මේ භාග්‍යතුන් වහන්සේ මගේ නෙවෙයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි, සම්දික්කයි, අකාලිකයි, එහිපස්සිකයි, ඕපනායිකයි, පච්චත්තං විදිතබ්බ විඤ්ඤුයි. මෙන්න මේ ධර්මය මම මේ දේශනා කරනකොට මේ අය අසත්වා, අසල තේරුම් ගනිත්වා, තේරුම් අරගෙන ප්‍රතිපත්තියට නගස්වා කියලා ඒ විදිහට මේ ධර්මයේ ස්වභාව ධර්මතාව ගැන හිතලා ඒ වගේම සත්‍යයෙන් ඒ අතන්නම් කෙරෙහි දයාව අනුකම්පාව ඇති කරගෙන යම් කෙනෙක් දේශනා කරනවා නම් අන්න ඒක තමයි පිරිසුදු ධර්ම දේශනාව. ඉතින් මේවා ආස්මුත් අපිට හිතා ගන්න පුළුවන්. අන්න අර බුදුරජාණන් වහන්සේ මොකද මේ ධම්මේනන වණිජම් චරේ කියලා ප්‍රකාශ කළේ. ඒක ආමිෂගරු ආමිෂයට තැන දීලා නැවේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා ප්‍රකාශ කළේ තියෙනවා ධම්ම දායාදානීය භික්කවේ භවතමා ආමිෂ දායාද. මහණෙනි මගේ මේ ධර්මයට දායාද කරුවන් වන්න ආමිෂයට නෙවේ. ඉතින් අර ධර්මයට ධර්මය විසක් ආමිෂේ බුදුරජාණන් වහන්සේට ලැබුණු ඒ ආමිෂය අපිත් ලබන්නා කියලා ඒ අදහමින් ධර්මයේ දේශනා කරනවා. මොන වෙටිකයි එතකොට ඒ කාරණා තුල තියෙන්නේ. ඊළඟට අපි දැන් අර බුදුරජාණන් වහන්සේ අපි කිව්වේ අර ආප්තෝපදේශ වගේ සිද්ධාන්ත හතරක් ප්‍රකාශ කළා කියලා. කළා කියලා. අන්න ඒක ගැනත් අපි ළඟට බලමු. ඒ සූත්‍ර දේශනාව සඳහන් වෙන. ඒ කාරණා හතර ඇත්ත වශයෙන්ම මේ කෙටි සූත්‍ර දේශනාවල විස්තර කළා නැහැ, විග්‍රහ කළා නැහැ. නමුත් එක්තරා ඒ ධර්ම කාරණා සංග්‍රහ කරන වෙනත් සූත්‍ර දේශනාවක අංගුත්තර නිකායේ හතර හතර දක්වන අවස්ථාවක මෙන්න මේ කාරණා හතර සවිස්තරව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන එක නිසා අපිට ඒ කියන්නේ යමක් අර කලින් කෙටියෙන් කිව්වට වඩා කියන්නේ ඉඩ තිබෙනවා. ඔන්න ඒකදී ඒ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට පොදුවේ දේශනා කරනවා ඒ කාරණා හතරම සංවාසේන සීලං වේදිතබ්බං කියන කාරණාව. මහණෙනි මේ වාසය කිරීම තුළින් සීලය තේරුම් ගත යුතුයි කියලා කිව්වේ මොකක් නිසා? මොනියම් කිසි කෙනෙක් තව කෙනෙක් දීර්ඝ කාලයක් ඇසුරු කිරීම තුළින් ඒ ඇසුරු කිරීමත් අර කිව්ව මෙනෙහි කිරීම ප්‍රඥාවෙන් නුවණින් යුක්තව කරන්නේ ඒක තුළින් තේරුම් ගන්නවා මේ තැනැත්තා මේ සීලය කඩ වුණු සිදුරු වුණු කැලැල් වුණු කිලිටු වුණු සීලයක් මේ තැනැත්තා දුස්සීල පුද්ගලෙ. එහෙම තේරුම් ගන්නවා. තවත් කෙනෙක් දීර්ඝ කාලයක් අර විදිහට මෙනෙහි කරමින් ප්‍රඥාවෙන් අසුරු කිරීම තුලින් තේරුම් ගන්නවා මේක නැත්තානම් පිරිසිදු නොකැඩුණු හොඳ පැහැදිලි සීලයක් ඇති කියලා. ඔන්න විදිහටයි ඒක එතන සඳහන් වෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණය ගැන සඳහන් වෙනවා අර සංඝෝහාරේන සෝචෙයම් වේදිතබ්බම් කියන එක කතා ව්‍යවහාරය තුලින් පිරිසිදු බව දැනගත යුතු කියන එක ටිකක් අරිට වඩා විස්තර සඳහන් වෙනවා. ඔන්න යම් කිසි කෙනෙක් දීකු කලක් කෙනෙක් හා කතා බහ කිරීම තුලින් තේරුම් ගන්නවා මේ තැනැත්තා එක්කෙනෙක් එකක් කියනවා, දෙන්නෙක් එක තව එකක් කියනවා, වෙනස් දෙයක් කියනවා, තුන් දෙනෙක් එක තව දෙයක් කියනවා, වැඩි දෙනෙක් එක ඊටත් වඩා වෙනස් දෙයක් කියනවා. මේ තැනැත්තාගේ පිරිසිදු කමක් නැහැ, කතා ව්‍යවහාරයේ චපල කමක්. මේ තැනැත්තා චපල පුද්ගලයෙක්, අපිරිසිදු පුද්ගලයෙක්, ප්‍රතිපත්තියක් නැති කියලා අන්න එහෙම තේරුම් ගන්නවා. ඒ දීර්ඝ කාලයක් Taman ඇසුරු කරලා කතා බහ කිරීම තුලින්. ඒ වගේ යම් කිසි කෙනෙක් හොඳ කෙනෙක් ගැන එහෙම අපහසු කිරීමේදී දැනගන්න ලැබෙනවා මේ තැනැත්තා එකක් කිව්වොත් ඒක ඒහක් ආරයටම අවංකව යනුව පවතිනවා. ඔන්න ඔතනයි එතන ඒ පිළිබඳව ඒ විස්තරයයි තියෙන්නේ. ඊළඟට අර ආපදාවන් ගැන කියන එක තුන්වෙනි කාරණය. ආපදා අවස්ථාවේදී කෙනෙකුගේ තාම කියලා කියන ඒ අර ඉඳ දරා සිටීමේ ශක්තිය ස්ථිරසාර බව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙදි ප්‍රකාශ කරනවා නේ යම්කිසි කෙනෙකුට ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, රෝග ව්‍යසන කියලා කියන ව්‍යසන එනවා. ඒ කියන්නේ නෑයන් නැති වෙලා යනවා, මැරිලා යනවා, අනතුරු වෙනවා. භෝගය තමන්ගේ ධනය විනාශ වෙලා යනවා හදිසි අනතුරු වලින්, හදිසි ආපදා වලින්. එහෙම නැත්නම් රෝග ව්‍යසන එනවා. ඒවා වහම මේ පුද්ගලයා කල්පනා කරන්නේ නෑ. මේ ලෝකයේ යම් ආකාරයේද, මේ මනුෂ්‍ය ජීවිතයේ යම් ආකාරයේද කියතොත් නිරන්තරයෙන්ම අෂ්ට ලෝක ධර්ම ලෝකීය වටේ කරගෙන ලෝකය අෂ්ට ලෝක ධර්ම වටේ කරගෙන අමුතු ගියමනක් එතන බුදුරජාණන් වහන්සේ අෂ්ට ලෝක ධර්ම ගැන ප්‍රකාශ කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කීප තැනකම සඳහන් කරනවා මේ අෂ්ට ලෝක ධර්ම කියලා කියන්නේ පින්නතුනි ලාභ අලාභ ආයස යස නිന്ദා ප්‍රශංසා සුඛ දුක්ඛ ලාභ අලාභ ආයස යස කියලා කියන්නේ පරිවාර සම්පත්තිය නොලැබීම සහ ලැබීම පරිවාර සම්පත්තියක් ඇති බව හා නැති බව ඊළඟට නින්දාව ප්‍රශංසාව ඒ කවුරුද දන්නවනේ ඊළාට සැපදු ඔය යෝධු හතර අට එතකොට මේවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිනවා මේ අට ලෝකයේ වටේ කරගෙන ලෝකය මේවා අට වටේ කරගෙන හරි අමුතු කියමනක් මේක ඉතින් නමුත් මේ බුද්ධලයා කල්පනා කරන්නේ මේක ලෝක ධර්මතාවක් කියලා කල්පනා කරන්නේ නැතුව අර විදිහ අවස්ථාවකටපත් වුණාම අඬනවා වැළපෙනවා පපුයක් ගසා ගන්නවා ක්ලාන්ත වෙනවා මේ විදිහ දුකටපත් වෙනවා ඔන්න එතකොට ඒ තැනත්තාට අර ආපදාවන් හිදි තාම තියෙන ඒ ගුණය නැති බව ඒ තුලින් දැනගන්නවා කලක් ඇතුළු. ඊළඟට අනිත් පුද්ගලයා ගැන කියන්නේ හොඳ පුද්ගලයා ගැන අර විදියේ ඥාති වෙසන රෝග වෙසන භෝග වෙසන ආවහම් කල්පනා කරන මොහොනේ මේක මේ අෂ්ට ලෝක ධර්ම ස්වභාවය කියලා ඒකට අනුහිත පවත්වාගෙන අර විදියට හැඳින් වැළපීම් ක්ලාන්ත වීම ආදියට යන්නේ නැහැ. ඉතින් මේ අෂ්ට ලෝක ධර්ම ගැන අර කියාපු කාරණා තේරුම් ගන්න සමහර විට උපමාවක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් නිසා අපි මේ කියන්නේ අර බුදුරජාණන් වහන්සේට තරම් ඒ උපමා දෙන්න අපේ ශක්තියක් නැහැ. ඔය මේ කාලේ තියෙනවනේ ඔය ගමින්ගේ ක්‍රීඩා මණ්ඩපවල ඔය හතුරුංචිලා වගේ එකක්. හතුරුංචිලා වගේ ටිකක් හිතලා බලන්න. අපි හිතමු ඔය ගරාදි අටක එල්ලලා තියෙනවා ඉඳ ගන්න ආසන. ඔය පොඩි දරුවෝ එහෙම අම්මල තාත්තලා ඉඳවන්නේ. ඒ දරුවා කිසි බයක් නැතුව ඉන්නවා. මොකද දන්නවා මේක උඩට ගියත් පහළට ගියත් වැටෙන්නේ නැහැ. මුණින් අතට වැටෙන්නේ නැහැනේ. මොකද හේතුව? අර ආසනේ උඩට යන්නේ ඒකට අනුව හඩි කැසෙනවා. අන්න ඒ විදිහට අපිට හිතා ගන්න තියෙන්නේ මේක දල උපමාවක් සුදුසු නම් ඒක යන්නේ හිතන්න. සතුරුන් කිල්ලාවක් වගේ හිතා ගන්න තියෙන්නේ මේ අෂ්ටලෝක ධර්ම. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ. මේ අෂ්ටලෝක ධර්ම ලෝකයේ වටේ කරගෙන ලෝකයේ අෂ්ටලෝක ධර්ම වටේ කරගෙන. මොන ඔහම අපිට ඒක ගැන හිතා ගන්න පුළුවන්. එතකොට ආපදාවන් පිළිබඳව ඒක අපිට දැන් පිට සීපත් කරගන්න පුළුවන්. ඒ විදිහේ අපි දුර්වලකම් ඇති අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා නේද? ආපදාසු තාමෝ වේදිතබ්බ ආපදාන්නේදී තමයි අපිට මේ ශක්තිය අපේ තුල තියනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔන්න ඊළඟ හතරවෙනි කාරණය සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බ. සාකච්ඡාව තුළදී කෙනෙකුගේ ප්‍රඥාව මනගන්න පුළුවන්. ඒකට අමුතුම විදිය උපමා බුදුරජාණන් වහන්සේ දෙන සියුම් උපමාවක්. ඔන්න මෙහෙමයි ඒක පෙන්වුම් කරන්නේ. ඔන්න ඉස්සෙල්ලා කියනවා ධර්ම කාරණය. යම්කිසි කෙනෙක් තව කෙනෙක් හා සාකච්ඡා කිරීම තුළින් කාලයක් සාකච්ඡා කිරීම තුළින් තේරුම් ගන්නවා මේ පුද්ගලයා කරුණු මතු කරන ආකාරය, කරුණු ගෙනහැර දක්වන ආකාරය, ප්‍රශ්නවලට දක්වන ප්‍රතිචාරය අනුව පේන්නේ මේ පුද්ගලයා නම් ප්‍රඥාවන්තයෙක් නෙවෙයි මෝඩේ. මොකද මේ පුද්ගලයා එතන දක්වනවා මේ ශාන්ත ප්‍රණීත අතක්කාවචර නිපුණ පඬිත වේදිනිය කියලා කියන මේ ගැඹුරු ධර්ම කොටස ගෙනහැර දක්වන්නේ නැහැ මේ තැනැත්තා. ඒ වගේම යම් ධර්මයක් මේ තැනැත්තා දේශනා කරනවා නම් ඒක පිළිබඳව කෙටියෙන් හෝ සවිස්තර හෝ විස්තර කරන්න, එහෙම නැත්නම් මේ ඒ කාරණා පිළිබඳව විග්‍රහ කරන්න විවරණය කරන්න ශක්තියක් මේ තැනැත්තට නැහැ. ඒක නිසා තේරුම් ගන්නවා මේ තැනැත්තා මෝඩ පුද්ගලෙක්, ප්‍රඥාවන්ත කෙනෙක් නෙවෙයි. ඔන්න දෙන උපමාව. අමුතුම උපමාවක් එතන දෙන්නේ බුදුරජාණන්. ඇස් ඇති පුරුෂයෙක් විලක් ළඟ පොකුණක් ළඟ බලාගෙන ඉන්නකොට කුඩා මාළුවෙක් ඕකෙන් උඩට එනවා. අපි හිතමු කණේ කියලා. කණේ උඩට යනවා. ඈතින් ඉඳන් මේ බලන්නේ. නමුත් මේ මාළුවා මතු වෙන ආකාරය නගින රැලි අනුවත්, වතුරේ නගින රැලි අනුවත්, ඊළඟට උඩට එන වේගය අනුවත් අර ඇස් ඇති පුද්ගලයා තේරුම් ගන්නවා මේනම් ලොකු මාළුවෙක් නෙමෙයි කණේ. කණේ කියලා එතන නෑ. මෙයා නම් හේතුවක් නිසා අපි මේ වචනේ දැම්මේ. මේ පොඩි මාළුවෙක් උට උපමාව. පොඩි මාළුවෙක් කියලා තේරුම් ගන්නවා. ඔන්න ඊළඟට දෙනවා අනිත් උපමාව. ප්‍රඥාවන්තයෙක් පිළිබඳව යම් කෙනෙක් සත්‍ය සාකච්ඡා කිරීම තුළින් තේරුම් ගන්නවා මේ තැනැත්තා කරුණ මතුකරන ආකාරයත් ඒවා ගිනහැර දක්වන ආකාරයත් ප්‍රශ්න වලට දක්වන ප්‍රතිචාරය අනුව මේ තැනැත්තා නම් ප්‍රඥාවන්ත කෙනෙක් මක් නිසාද අර කියාපු පඬිතෙයින් විසින් තැනුම් ගත යුතු ගැඹුරු අතක්කාවචර ධර්ම කාරණා මේ තැනැත්තා ඉදිරිපත් කරනවා ඒ වගේම ඒ ධර්ම කාරණා කෙටියෙන් හෝ සවිස්තරව තේරුම් කරලා දෙන්න පැහැදිලි කරලා දෙන්න විවරණය කරලා දෙන්න සම ඔන්න ඒකට දක්වන උපමාව මොකද්ද අර ඇසෙති පුරුෂයෙක් බලාගෙන ඉන්නවා බලාගෙන ඉන්න අතරේ ලොකු මාළුවෙක් අපි හිතමු ලූලෙක් වගේ මාළුවෙක් උඩට එනවා ඒ මාළුව එන ආකාරයෙන් අර ඥානවත් පුද්ගලයා කල්පනා කරනවා මේ මාළුව නම් උඩට එන ආකාරෙම දසන රැලි වමිනු එනවා ඒගෙන පේන්නේ මේ පොඩි සතෙක් නෙවෙයි ලොකු මාළුවෙක් අන්න ඒ විදිහට තමයි ප්‍රඥාවන්තය ගැන තේරුම් ගන්න පුළුවන් නැති මේ කාරණේ හරියට තේරුම් ගත්තේ නැත්නම් අර කණය සමහර විට ලූල හැටියට තේරුම් ගන්න ඉඩ තියෙනවා. ඒ ලෝකෙ බොහොම වෙන දෙයක් ඕක. ඉතින් ඒක නිසා අපි නුවණින් තේරුම් ගන්න ඕන කෙනෙකුගේ ප්‍රඥාව නුවණ. ඒකට බුදුරජාණන් වහන්සේ ඒක තේරුම් ගැනීමට යම් යම් සාධක දීලා තියෙන්නේ. මක් නිසාද? අපි අර කලින් කියාපු ආකාරයට මිත්‍යා දෘෂ්ටිය හරියට අඳුනගත්තේ නැත්නම් ඒ වගේම අසුරු කළ යුතු පුද්ගලය හරියට තේරුම් ගත්තේ නැත්නම් දීර්ඝ කාලයක් සමහර විට මුළු ජීවිතේම තමන්ගේ අඳුරු වෙනවා. වැරදි තැන ව්‍යායාම දරලා තියෙන්නේ. වැරදි පුද්ගලයයි තෝරගෙන තියෙන්නේ. අන්න එහෙම ඒ විදිහේ අවබෝධයක් වෙනවා. ඒකටයි බුදුරජාණන් වහන්සේ මේ අපට මේ ඉඟි දීලා තියෙන්නේ. ලෝකයේ පුද්ගලයන් හඳුනා ගැනීමට ගිහි හෝවා පැවිදි හෝවා අපි සමාජයේ ගත කරනකොට අපට එන ප්‍රශ්නය ඇසුරු කළ යුත්තේ කවුද? ඇසුරු නොකළ යුත්තේ කවුද? කාගේ ධර්මයද අපි පිළිගන්න ඕනේ? කෙවිද කොතනද අපි වීර්යය දරන්න ඕනේ? අපේ විමුක්තිය සඳහා. ඔය ප්‍රශ්නේ කාටත් කියනවා. ඉතින් මේකට බුදුරජාණන් වහන්සේ උදව් වශයෙන් මේ අපට මේ කාරණා මතු කරලා දීලා තියෙන්නේ. අපි නිවනින් කල්පනා කරන්න ඕන. එතකොට මේ අර කාරණා හතරම දැන් මතු කරගත්තා. ඉතලා කිව්වා සීලය පිළිබඳව. ඊළඟට ඒ තුලින් කෙනෙකුගේ දැන් මිත්‍යා වැරදි විදිහට සීල ප්‍රතිපත්ති නැති කෙනා සමහර විට ඒ පැත්තට හරවල ගන්න පුළුවන් ඒ තමන්ගේ ශ්‍රාවකීන්. ඒ තමන්ගේ ප්‍රතිපත්ති හරියට පෙන්නන්න. ඒ වගේම දැන් ඔය බොහෝ විට ඔය අන්‍යාගමිකින් අතර තමන්ගත්තු වැරදි දෘෂ්ටි අනුව වැරදි පැවැත්ම අනුව අනිත් අයත් ඒ පැත්තට යොමු කරන ශ්‍රාවකිනුත් ඒ පැත්තටම නඹුරු වෙනවා. ඊළඟට අර පිරිසිදු බව කියාපු කාරණේ අවංක බව ප්‍රතිපත්ති ගරුක බව අචපල බව ඒක සමාධිය ඒවා අඳුනා ගන්න අවශ්‍ය මූලධර්ම බුදුරජාණන් වහන්සේ මතු කරලා දීලා තියෙනවා. ඊළඟට ඉදිනදා ජීවිතයේ පැමිණෙන රෝග විසන භෝග විසන ඥාති විසන ආදීදී ඒ තමන්ගේ ඒ අර ස්ථාවරත්වය ස්ථිරසාර බව මතු කරගන්න. අවසාන වශයෙන් ප්‍රඥාව සාකච්ඡා තුළින් තමයි මොකද සාකච්ඡාවක් කියලා කියන එක ඒ සාකච්ඡාවක් තුළදී විශේෂයෙන්ම ඒ ප්‍රශ්නෝත්තර වශයෙන් යන සාකච්ඡාවකදී ඒ තැනැත්තාට ඒකට හවුල් වෙන තරම් ශක්තියක් නැත්නම් ඉබේටම ඒ තැනැත්තාගේ අර අවබෝධයේ අඩුපාඩුකම් පැහැදිලි වෙනවා. නමුත් ඒවා ගැඹුරින් තේරුම් අරගෙන තියෙනවා නම් ඒවා අධ්‍යයනය තියෙනවා නම් ඒ තැනැත්තාට පැහැදිලිව අන්න අර ඒකයි කිව්වේ අර මාළුව උඩට එනවා එන ආකාරිනුත් ඒ නගින රැලිවලිනුත් එන වේගයනුත් තේරුම් ගන්න පුළුවන්. මේ ලොකු මාළුවෙද්ද පොඩි මාළුවෙද්ද කියලා. ඉතින් මෙන්න මේ කියනු අපි කල්පනා කරන්න ඕනේ මේ ශාසනය සම්බුද්ධ ශාසනයේ නානාවිද පුදුමාන්දමේ මිත්‍යා දෘෂ්ටි මිසදික පැතිරෙන යුගයක් කියලා අපට අහන්න ලැබෙනවා. ධර්මයේ පුදුමාන්දමින් විකෘත වෙන යුගයක් කියලා. අන්‍යාගමික බලවේග වගේම අපේම මේ ධර්මයක් නානාවිද විකෘත වෙනට භාජන වෙනවා. එබඳු අවස්ථාවක මේ පින්වතුන් කල්පනා කරන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ මතු කර දීපු කාරණානු යම් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පින්නම් කළ දීලා තියෙනවා මේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට උපකාර වෙන කාරණා දෙකක් තියෙනවා කියලා. දේමා භික්කවේ පච්චයා සම්මා දිට්ඨිස්ස උපාදාය සම්මා දිට්ඨිය උපාදාය සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට ප්‍රත්‍ය දෙකක් තියෙනවා. මොකද්ද ප්‍රත්‍ය දෙක? පළමුවෙනි එක පරතෝ භෝසෝ දෙවෙනි එක යෝනිසෝ මනසිකාරෝ. පරතෝ භෝසෝ කියලා කියන්නේ අනුන්ගෙන් ධර්මය අසන්ට ලැබෙන්න ඕන. ධර්මය Tamanටම දැනගන්න බෑනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාගෙන් හරි අහන්න ලැබෙනවා. අහන්න හෝ කියවන්න හෝ ලැබෙන. අන්න පරතෝ භෝසෝ. ඒ ලැබුණ පමණින් එතනින් මහමාදීට්ඨිය ඇති වෙනව නෙවෙයි. ඒකට තමන් කළ යුත්තේ මොකද්ද? යෝනිසෝ මනසිකා. තමන් නුවණින් මේක මෙනි කරන්න ඕනේ. යෝනිසෝ. ඉතින් යෝනිසෝ කියලා කියන එක ඒක බොහොම ගැඹුරු පදයක් හිතනක්. අපි සාමාන්‍ය කියන්නේ හරියාකාර මෙනෙහි කිරීම. දැන් අර හරියාකාර සහ වැරදියාකාර කියන එක තේරුම් ගන්න තමයි අර බුදුරජාණන් වහන්සේ හාස්‍ය ජනක විදිහ උපමා දක්වලා තියෙන්නේ. වැලි මිරිකලා තෙල් ගන්න යන එක අඟින් නැදලා කිරි දොවන්න යන එක ඒ වැරදි තැනින් ඒක කරේ. ඒක එන්න ඕන තැනින් නෙවෙයි වැරදි තැනින් ඇල්ලුවේ. අන්න ඒ විදිහට අපි එතකොට යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ අන්න නුවණින් එකට නියම නිසි ආකාර මෙනෙහි කිරීම සාමාන්‍ය නිසි ආකාර මෙනෙහි කිරීම කියලා කියනවා. එතකොට ඒක තුලින් තමයි අපිට ඇතුළතින් සම්මාදිටිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. කොයිතරම් ධර්ම ආසන්නට ලැබුණත් අපි ඒක ඒ එපමණකින් සාදු කියලා ආහොඳයි කියලා පිළිගත්තොත් එන්නේ සම්මාදිට්ඨිය ඇති වුණා නෙවෙයි ඒක අන්ධ භක්තිය අර කියපු අන්ධ භක්තිය මෝඩ ශ්‍රද්ධාව ඇති වෙන හේතුවක් වෙනවා නුවණින් කල්පනා කරන්න ඕනේ ඊළඟ දීටත් වඩා වැදගත් දේ තමයි මේ ධර්ම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන මේක විවෘත වශයෙන් වෙන එකක් තියා එක් අවස්ථාවකර චූලහත්ති පදෝම ආදී සූත්‍රවල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ශ්‍රද්ධාව අත්ත වශයෙන්ම ස්ථාවර වෙන අවස්ථාව එහෙම නැත්නම් ශ්‍රද්ධාව සම්පූර්ණ වීමට නම් මේ ප්‍රතිමත් මාර්ගයේ ගමන් කළ යුතුයි දැන් ඇතුන් සොයාගෙන වටිනා ඇතෙක් ඉන්නවා කියලා ආරංචියක් ලැබුණු ඇද්ගොව්වෙක් ඇතුන් සොයන්නේ ඇතුන් අල්ලන්නේ කැලේකට ඇතුල් වුණාම ඇතෙක් සිහිච්ච අඩිපාරවල් ඒව දකින්න ලැබෙනවා නමුත් එපමණකින් නෑ තීරණය කරන්නේ ඒ තැනත්ත තීරණය කරන්නේ මේ ඇත්ත වශයෙන්ම මා සොයන ඇතෙක් කියලා නමුත් තමන් සොයන සෙවිල් අතහරින්නෙත් නෑ ඉස්සරහට යන්න ඕන තව තව ඒකට සාධක ලැබෙනවා ඒ සාධක ලැබෙන්න ලැබෙන්න අර ශ්‍රද්ධාව තහවුරු වෙනවා අවසානයේ තමන් මේ ප්‍රත්‍යක්ෂ කළ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිර්වාණ ධර්ම සාක්ෂාත් කළ අවස්ථාවේ උන් හොඳටම ස්ථිර වෙනවා යතනත්තාට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සත්‍යයි අන්න ඒ විදිහේ මහා පුදුම විදිහේ ධර්මයක් මේක මේක ඒ ශ්‍රද්ධාව උපකාර වෙන්නේ ඇත්ත වශයෙන්ම ආරම්භක වශයෙන් අර වීරියට අවශ්‍ය නිසා දැන් අපි නිතර මතක් කරන එකක් තමයි මේ දේශනාව අවසානයේදීම බෞද්ධ පින්වතුන් මේ ආර්ය අෂ්ටාංගික සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩිීමේදී ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට දක්වන කාරණා පහක් මතු කර ගන්නවා කියලා විශේෂයෙන්ම ආර්ය තත්ත්වයේ ලැබෙන සෝවාන් ආදී තත්ත්වය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා ශ්‍රද්ධාව ඕනෙ වෙන්නේ වීරිය සඳහා කොට හරියාකාර ආකාරවති සද්ධා කියලා කියන හරියාකාර ශ්‍රද්ධාව ඇති කරගත්තොත් තමයි ඒ අනුව වීරියත් ඵලදායී අන්දමින් යොදන්න පුළුවන් වෙන්නේ ඊළඟට ඒ වීරිය අනුව සතිය සමාධිය ප්‍රඥාව ඔන්න කියන කාරණා මතු කර ගන්න ඕන ඉතින් මේ ධර්ම මාර්ගයේ යාමට අපි ඉටා ගන්න ඕන මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය දැන් අර බුදුරජාණන් වහන්සේම පෙන්නු කරන මිත්‍යා විදියට අටක් තියෙනවා අපිට හුරු පුරුදු සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා ආදී ඒ අංග අට. නමුත් අන්‍යාගම් වලත් තියෙනවා ඒ විදිහෙම යම්කිසි පිළිවෙත් සමූහයක්. ඒවා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා ආයම්. ඒගොල්ලෝ කියනවා අපටත් තියෙනවා සමාධියක් කියලා. අපටත් තියෙනවා විමුක්තියක් ඥානයක් කියලා. ඒගොල්ලෝ නිකන් ඉන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ තුසාදික සවිතෝ පෙන්නනවා මේක අවසාන වෙන්නේ මුලාවකි. අර කියන මිච්ඡා ඥානය එහෙම් පිටිම ඥානයක් නෙවෙයි අඥානයක්. මිච්ඡා විමුක්තිය විමුක්තියක් නෙවෙයි ඒක බොරු විමුක්තියක්. එතකොට අර අංග 8ක් තිබුණු පමණින් අන්‍යාගමිකයන්ගේ ඒ ප්‍රයත්නය නිවන් කරා යන්නේ නැහැ. නියම නිවන සංසාර විමුක්තිය ලබා කර දෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දක්වලා තියෙනවා මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මානමින් දක්වලා තියෙන එකයි සම්ඥා. හරි පැත්තේ නැඹුරු. ඒක හරියාකාරව කළොත් අවසාන වෙන්නේ අන්න අර මෙතන සඳහන් වූ සම්මා ඥාන සම්මා විමුක්ති කියලා කියන ඒ ලෝකෝත්තර මාර්ග ඥාන ඒකම ඇති කරගන්න විමුක්තිය නිර්වාණ විමුක්තිය ඒක කරා යන මාර්ගය. ඉතින් මේ පින්නතුන කල්පනා කරන්න ඕනේ දැන් අපි අර මෙතන සඳහන් කළ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා නම් හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නු කරනවා මේවා ගුරුවරයෙක් නිසා මේ ධර්මයේ කොටින්ම අර මේක ස්වාර්ථාත සම්දික්තික ආදී වශයෙන් දක්වලා තියෙනවා ඕපනායික ස්වාර්ථාත සම්දික්තික අකාලික ඒහිපස්සික ඕපනායික ওই විදිහට ඒ ධර්මයේ ගුණ දක්වලා තියෙනවනේ. මේ ධර්මයේ ස්වාක්ඛාත නිසාම එහි ප්‍රතිඵල සම්දිට්ඨිකයි. මෙලොවම අස්පනා අපිට දකින්න පුළුවන්. ඒ කරන ප්‍රමාණයට අනුව ස්වාක්ඛාත ධර්මය ඒකට බැහැලා ප්‍රතිපත්‍ය පුරණ දා ඉඳලම යම් යම් ප්‍රමාණයට ඒ තැනත්තට ප්‍රත්‍යක්ෂ වෙනවා මේක හරි බව. ඒකට බහින්න ඕන. නිකන් අර වචනේ තර්කයෙන් කරන එකක් නෙවෙයි ඒක. ඒකට දැන් සීලේ ආනිසංස සීලය රකින්න කෙනාට තේරෙනවා. සමාධිය වඩන කෙනාට ඒකේ ආනිසංස තේරෙනවා. ඒ විදිහට අපි හිතා ගන්න ඕන. ඒ ස්වාක්ඛාත නිසාම එක සම්දික්තිකයි මෙලොවම අස්පනා අපිට දකින්න පුළුවන් මෙලොව සම්දික්තික ඒක නිසාම අකාලිකයි කල් නොයාම ඒ ප්‍රතිඵල දකින්න පුළුවන් ඒහිපස්සික ඒ ධර්මයෙන් තියෙන ශක්තිය පුදුම ශක්තියක් ධර්මයේ අවිල්ල බලන්න කියලා කියනවා වගේ ධර්මයේ තියෙන extra අභියෝගයක් දෙනවා මේක ප්‍රියාවරණ කරලා පින්න නගන්නේ කියලා ඒක අනුයි මේ ධර්මයේ තියෙන ඒ ස්වභාවය අනුයි කෙනෙක්ගේ ධර්මයට නඟුරු වෙලා ඒ ප්‍රතිපත්තිය නගන්නේ ඒව බලව කියන ආයාචනය අනුව බය නැතුව ඒක කියන්න පුළුවන් තරම් ධර්මයේ කිනකට ගැළපෙන පුදුම විදියේ හේතු සාධකණුව යන පිළිගත හැකි ස්වභාවයක් තියෙනවා. ඊළාට ඕපනායික කියලා කියන්නේ අන්න ඒක ඊටත් වඩා විශේෂ දෙයක්. මේ එකකින් එකකට අනිත් එකට ඇදගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කරන්නේ සම්මාදික්කස භික්කවේ සම්මා සංකප්පෝ පහෝති. සම්මා සංකප්පස්ස සම්මා වාචා පහෝති. සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ පහෝති. සම්මා කම්මන්තස්ස සම්මා ආජීවෝ පහවති. සම්මා ආජීවස සම්මා වායාමෝ පහවති. සම්මා වායාමස සම්මා සති පහවති. සම්මා සතිස්ස සම්මා සමාධි පහවති. ඔය විදිහට දිගටම යනවා. ඉතින් අර අංග 8 පිළිබඳව ප්‍රකාශ වෙන විශේෂයෙන්ම සම්මා දිට්ඨිය ඇති කරගත් පුද්ගලයාට නිරායාසයෙන්ම වගේ ඒ ධර්මතාව අනුව සම්‍යක් සංකල්පය පහළ වෙනවා. ටිකක් හිතලා බලන්න. දැන් බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨියට අදාළව මේ දේ හොඳයි, මේ දේ නරකයි කියලා කිව්වට පස්සේ ඒ කන්ව හික්මන පුද්ගලයාගේ හිතවිලි පරම්පරාවත් ඒ අනුවම යනවා. සම්මා දිට්ඨිය අනුව දැන් මේ පින්නතුන් දන්නවා දසවස්තුක සම්මා දිට්ඨිය කියලා කියන ඒ පැත්ත ඒක සම්මා දිට්ඨිය එක අංශයක්. සංසාරික වශයෙන් බලනකොට අනිත් පැත්ත තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳ ඒ ගැඹුරු සම්මා දිට්ඨිය. කොයි හෝ වේවා ඒක අනුව ඒ දෘෂ්ටිය හිතට වැටුණාට පස්සේ ඒ තැනැත්තාගේ සිටිවිලි පරම්පරාවත් ඒ අනුව යන සම්මා සංකල්ප එකයි දෙකම ඇති වෙනවා. ඒ සම්මා සංකල්පය අනුව ඊනාට සම්මා යචනය වචනයත් ඒ අනුව පිට වෙනවා. ඔයි දෙට ක්‍රමානුකූලව එකිනෙකට හේතු ප්‍රත්‍ය සම්බන්ධය ඇතිව ගැළපීලා යන ප්‍රතිපදාවක් මේක තුල තියෙන්නේ. තමන් උත්සාහවත් වෙන්න ඕනේ මෙන්න මේ විදිහේ බුදුරජාණන් වහන්සේ නැtei කියලා හිතන්න නරකයි. ඒකයි බුදුරජාණන් වහන්සේ අවසාන අවස්ථාවේ ප්‍රකාශ කළේ ආනන්ද හාමුදුරුව කල්පනා කරනකොට කොහොමද දැන් අපේ ඔබ ආගියතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාට පස්සේ අපට මේ ශාසනයේ අශාස්ත්‍රිකයි. ශාස්ත්‍රවරයෙක් නැති ශාසනයක්. එහෙම හිතන්න එපා. ආනන්ද පාවිසින් යම් ධර්මයක් දේශනා කළා තියෙනවා නම් විනයක් පනවල තියෙනවා නම් ඒකයි උඹලට මානතිකල්හි ශාස්ත්‍ර වෙන කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ දින ඒක අනුව හිතන්න ඕනේ. අපිට මේ ධර්මයක් ඉන්නේ අත්‍යවිතාක් අපිට මේ සිදුවේ ඥානහසිර දෙකිනා සමානයි. ඉතින් අපි කොයි විදිහේ කතාන්තර තිබුණත් අපි ඒකට මේ ධර්මය අපිට මේ ලැබිච්ච ධර්මය මේ ආශ්‍රයෙන් මෙච්චරවත් ධර්මයක් නැතුව යතිතේ බුද්ධ කාලයේ ඇතැම් අය මාර්ගඵල අවබෝධය පවා කළේ. අපිට දැන් අපේ ඉදිරියේ තියෙනවා සෑහෙන්න ඒ පුද්ගලින්ට දේශනා කළ ධර්මය ඒ ආචාරතානුකූලව විශාල ධර්ම ප්‍රාණයක් මේක අපි ප්‍රතිපත්තියට නැගීමට මෙච්චර ගොඩක් අවශ්‍ය නැත්තේ වශයෙන් අරියාකාරකමගේ හිතට වැටෙන ඒ මූලික ටික තේරුම් ගත්තා නම් එතන ඉඳලා අන්න අර කියාපු මේ වැඩේ එන්න ඕනේ. ඒ දෙන්නේ නේද තමයි එකෙක් පියවර පාසා අර ඇතාතෝ යන කියපු පුද්ගලයා වගේ මේ ධර්මයේ අර කිව්ව සාකා සම්දිතිකේ ඉපස්සු ඕපනායක ඊට පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤු හි කිව්වේ එකයි. තම තමන් විසින් මේක තේරුම් ගන්න ඕනේ මේ ධර්මයේ සත්‍යතාව. ඒකට මේ විදුල ඥානාසය කළ ධර්මයේ ප්‍රතිපත්තියට නැගීමට කරන ආරාධනාවක් හැටියට කලකලා මේ පින්තුණු තම තමන් මේ විදියට වටිනා දවසක අපි මේ ප්‍රකාශ කරන මොකද මේ කාලේ ධර්මයේ පිළිබඳව නොයෙකුත් තර්ක විතර්ක වලට සීමා වුණු බුද්ධිවාදී ආකල්පයක් තියෙනවා. ගොඩේ ඉඳලා නැව් පෙරලන්න වගේ මේ ධර්මයේ ඇති යඳුරු කාරණා පිළිබඳව තර්කයෙන් පමණක් තේරුම් ගන්න උත්සාහ කරනවා. නමුත් පින්වතුනි මේ ධර්මයේ අර බුදු දානහාදී දක්වා වදාලා ආකාරයට ශීලය මත ශීලයේ පදනම් කරගෙන යම් සමාධියක් ගොඩ නගාගත යුතුයි. ඒ සමාධිය උපකාර කරගෙනයි විදර්ශනා භාවනා වැඩි යුත් ඒවා ප්‍රමාණිකුල යන්නේ. ඒ විදර්ශනා භාවනාව තුළින් ඒ කියන්නේ අරි චතුරාර්ය සත්‍ය එක පැත්තෙන් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය අනිත් පැත්තෙන් අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය තම තමන් ප්‍රත්‍යක්ෂ කරගත්තු අවස්ථාවයි මේ මාර්ගඵල අවබෝධය කියලා කියන්නේ. ඒක කරා යාමට තම තමන් මේකට උනන්දුව දක්විය යුතුයි. ඒ හැම එකටම අවශ්‍ය කාරණා බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. මම ඉතින් මගේ මේ ජීවිත කාලය තුළ දේශනා කළ ධර්මය අභිඥායෙන් දැනව දාලා දේශනා කළ ධර්මයේ කුමක්ද කියන එක මහා පරිණාම සූත්‍ර අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ හපුලුව දැක්වේ 37 බෝධිපාක්ෂික ධර්ම තුලින්. 37 බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ පින්වතුනි ධර්ම කොටස් 7ක් තියෙනවා. මේ පින්වතුන් අහලා ඇති ඇතැම් ඒවා සතර සතිපට්ඨානෙ, සතර සම්මාප්පාදානෙ, සතර ඉද්ධිපාදේ, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත්ව බොද්ධංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන කාරණා ඒ ගොඩවල් 7 එකතු කරලා ගත්තාම ධර්ම 37ක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අවසාන අවස්ථාවේදී මා විසින් මෙච්චර කාලයක් දේශනා කළ ධර්මය කියලා ඉදිරිපත් කළේ ඔන්නේ ප්‍රායෝගික වශයෙන් කෙනෙකු විසින් තේරුම් ගත යුතු ප්‍රති ආපු ධර්ම කොටස්. අර බුද්ධියට ගෝචර ඒවාම නෙවෙයි මේවා. මේ ප්‍රතිපත්තිය නැගීම තුළින් කෙනෙකුට හඳුනාගත හැකි දේවල් තමයි. සතර සතිපට්ඨාන කියනක පොතින් ඉගත යුතු දෙයක් නෙවෙයි. සතර සම්මාප්පාදානේ පොතට සීමා වල යුතු දෙයක් නෙවෙයි. ඒවා තමයි මේ පුද්ගලයා විසින් පියාවට නැගලා තේරුම් ගත යුතු දේවල්. ඒකට අන්නේ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර වදාලා මේ ධර්මය කියලා කිව්වේ සායුනික මට්ටමින් බලනකොට මොනවද කිය අපි 37 බෝධිපාක්ෂික ධර්ම. ඉතින් පොතේ දැනුම කෙසේ වෙතත් වැඩේ දෙනවා නම් මොනවද 37 අඳුර ගන්න පුළුවන් සමහර විට යෝගාවචරයෙකුට. අමුතුවෙන් පොත නොකියුවත් ඒ කමඨහනේ යෙදෙනකොට ඔන්න තේරුම් ගන්න මේක නෙවෙන්නම් මේක කියලා. අන්නේ විදිහට ඒ බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ 37 බෝධිපාක්ෂික ධර්ම මේ විදිහේ දේවල් අපි මතු කර ගන්න තියෙන මේ විදිහට. ඒකට අපි බලාපොරොත්තු වෙනා නම් මේ බුද්ධ සාධනය පරිහානියට යන කලින් මේ ඉන්න ඉන්නම අපි කාටකාරක් දැන් අපිට පේනවා හැමෝම ඇවිල්ලා කියන්නේ මේ සංසාරේ භයානකත්වයේ වර්තමාන ජීවිතය ගැන හිතලා පමණක් ඒවයි කියන ආපදා විපත්ති ගැන හිතලා තමයි භයානක අඳුමින් මේ සංසාරයේ සත්‍ය ඇතම් කෙනෙක් කියනවා දුක වැටුණායි කියලා වැටුණා කෙසේ වෙතත් ටිකක් හරි වැටහිලා ඒ විදිහට නික්ඛම්මයේ සොයාගෙන පවා එනවා දැන් කෙනෙක්. නමුත් මේ බුදුරජාණන් වහන්සේ ඊට වඩා ගැඹුරින් දක්වලා තියෙනවා. මේ අපි දීර්ඝ සංසාරයේ අපි මේ අනන්ත කාලයක් මීටත් වඩා භයානකම් දෙමින් මේ සංසාරයේ ඉපදෙමින් මැරෙමින් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක්කට පාත්‍ර වෙමින් ගිහිල්ලා තියෙනවා. ඒවා බුද්ධ වචනේ විශ්වාස කරන අයින්ට බඳු මේ සූත්‍ර දේශනාවක් අහලා පවා විශාල සංවේගයක් ඇති වෙනවා. දැන් ඔය හදිසියේ කුකුරන බෝම්බයකින් හදිසිය වෙන විපතකින් ටික දවසක් විතරක් තියෙන සංවේගයක් ඇති කරගෙනයි බොහොම පින්වතුන් මේ නිවන සොයන්නේ. මුඛඹුරින් කල්පනා කරන පින්වතුන්ට බුද්ධ වචනේ සත්‍ය හැටියට සලකන පින්වතුන්ට ඒක 아무තු දෙයක් නෙවෙයි. නමුත් අපි කල්පනා කරන්න ඕනේ ඒක අපේ ආරම්භය පමණයි. ඒ සංවේගය එතන ඉඳලා තියෙන්නේ අපිට හරි ආකාරන්න කී අනු විදියට. නියම තැනක නියම විදියට වීර්යය දන්න ඕන. අඳින් කිරිය උදවීමට උත්සාහ කරන්නේ නැතිව නියම ශාසනික බුද්ධ ශාසනික ඒ විදියට වීර්ය දරනව නම් අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට තමයි මේ ධර්මයේ ඇති ස්වාකාත සංදිත්තික අකාලිකෙහි පස්සිකෝපනායක පච්චත්තං විහිතබ්බ ගුණ මේ ජීවිතයේදීම අත්දැකලා අර තමන් මේ මෙච්චර කාලයක් අති දීර්ඝ කාලයක් බුද්ධ වචනේ සත්‍ය නම් මිනිසුන් පමණක් නෙවෙයි තිරිසන් හැටියට ප්‍රේතයින් යක්ෂයින් හැටියට දෙවිලා දෙවියන් බ්‍රහ්මීන් හැටියට මේ සංසාර දීර්ඝ කාලයක් ගමන් කරමි නිෂ්ඵල වූ ප්‍රයත්නයක් යෙදුව අපේ තෘෂ්ණාව සංසිඳවා ගන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ තෘෂ්ණාව ඒ විදිහට සංසිඳවා ගන්න බෑ තණ්හාවට හේතු වුණු අවිද්‍යාව තුරන් කිරීම තුළින් ඒ මිරිගෝස්සේ දිවීම අපි නතර කරගන්න ඕන අන්න එහෙම අදිස්ථාන කරගෙන මේ අපි දෙවි ප්‍රතිපත්ති ශක්තිය තුළින් මේ ධර්ම දේශනාව උපකාර කරගෙන තමන් යෙදුවේ යෙදෙන සම්‍යක් ව්‍යායාමයේ සාර්ථකවගෙන කල්‍යාණ මිත්‍ර පිහිට උපකාරගෙන බණ භාවනා සාර්ථකව ඉක්මනින්ම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බලයට කියෙදී මේ මම මහණියන් සාක්ෂාත් කරගෙන මේ ධර්ම දේශනාව කුසලයක් ඒකාන්තින් කොනිෂ්ඨ වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන එතකොට අද දවසේ මේ ප්‍රතිපත්ති කිරීමෙන් සීල රැකීමෙන් ඒ බණ භාවනා කිරීමෙන් එනම් එකකින් රැස්කරගත් කුසල සම්භාරයකින් අපි මේ සංසාර දුකේ පෙරවර කරගන්න උත්සාහ කරමු. ඒ එසේම මේ යම් තාක් අවිචේත අපිනිතා දක්වා මෙවැනි ධර්ම දේශනා මේ ධර්ම ශ්‍රවණ මේ කුසලයක් අනුමෝදන් වීම තුලින් නිවන් බලාපොරොත්තු සිටින ආනිහන කෙනෙක්මත් මේ අනුමෝදන් වීම තුලින් තමගේ ප්‍රාතිම බෝධිනුත් මම මහන්සි සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.
ආයුධ සම්පත්‍ති සම්පත්‍ති නිරුක්ත
අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සම්භති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.